මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජිගස්මගේ ශීර්ය සමාදන් වෙන සූදානම්. නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සම්පූර්ණ පරිවර්තනයක් සිද්ධ වෙන්නේ වැඩි කාලයක් අවශ්‍ය වෙන්නේ. සමහර විට සිදු මොහොතක ඇති වුණ යම් කිසි චිත්ත විප්ලවයකින් බව විශාල විදිහට පරිවර්තනයක් ජීවිත රටාව පිළිබඳව එහෙම පිටින්ම හැඩගැස්වීමක් සිද්ධ වෙන්නේ ඉඳ කියනවා. මේ විදිහට සමහරුන්ගේ සිත් විප්ලවයක් ඇති වෙන්නේ යම්කිසි ප්‍රාතිහාර්යයක් දැකීමෙන්. ඇත්ත වශයෙන්ම ප්‍රාතිහාර්ය කියලා කියන්නේ කෙනෙකුගේ හෝ පිරිසකගේ හෝ සිතේ විශේෂ සිත් විප්ලවයක් ඇති කරන්න සමත් යම්කිසි අරුම පුදුම සිද්ධියකටයි. ඒ වගේ අරුම පුදුම සිද්ධියකින් පොරමුලක් සංඝ පිරිසක් බවට පත් කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් පිළිබඳවයි බුදු පියාණන් වහන්සේ අපි මාතෘකා කළ ගාථා ධර්මය දේශනා කොට වදාළේ. බුදු පියාණන් වහන්සේ ළඟ ඇවිත් පැවිදි වුණු ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා කොණ්ඩඤ්ඤ කියලා නමින්. ඒ ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් කමඨාන් ලබාගෙන ඈත වනයේකට වැඩම කරලා භාවනා කරලා පහත් වුණා. පහත් වෙලා ඒ තමන් සත්‍යක්ෂ කරගත්තු කාරණය ඒ ගැන බුදු පියාණන් වහන්සේට දැනීමට ආපසු බුදු පියාණන් වහන්සේ දැකීමට වඩින අතරේ අතරමඟදී ගමන් විඩාව නිසා මාර්ගයෙන් ටිකක් ඉවත් වෙලා මාර්ගය අසල තිබුණු දල් තලාවක වැඩ ඉඳගෙන ධ්‍යානයට සංවැදුණා. එදාම ඒ හැන්දෑවගේ ගමක් කොල්ලදාගෙන බඩු මිටි ඔලුවේ තියාගෙන යන පන්සියයක තොරමුලක් ඒ මාර්ගයෙන් යන අතරේ රාත්‍රිය ගත කරන්න අර දල් තලාව ළඟටම පැමිණියා. ඒ සොරු දැක්කා මේ ස්වාමීන් වහන්සේ. නමුත් අඳුරේ මේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ දෙන්නේ කණුවක් හැටියට. සිතුවා මේක කණුවක් කියලා හිතාගෙන එකවරේ තමන්ගේ බඩු මිටිය අර ස්වාමීන් වහන්සේගේ ඔළුවට කිව්වා. තවවරේ තමන්ගේ බඩු මිටිය ස්වාමීන් වහන්සේගේ ඇඟට හේත්තු කළා. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ වටේ වැටිලා මේ කට්ටිය කවුරුත් බුදිය ගත්තා. එළිවෙන යාමේ ඇඟිටිලා තම තමන්ගේ බඩු මිටිය සොයනකොට මේ ස්වාමීන් වහන්සේ දැකලා බය වෙලා යතුත් කියලා ඔක්කොම දුවන්න පටන් ගත්තා. බඩු මිටියක් ඔළුවට තියාගෙන ඉන්න මේ ස්වාමීන් වහන්සේ දැකලා බය වෙලා යකිකේ කියලා දුවන්න පටන් ගත්තා. ස්වාමීන් වහන්සේ උපාසකෙයිනි බය වෙන්නේ බම පැවිද්දෙක් කියලා ඒ පිරිසට කතා කළා. ඉතින් මේ සිද්ධිය දැකලා මේ පිරිස තුළ ලොකු චිත්ත විප්ලවයක් ඇති වුණා. මේ අය ස්වාමීනි අපිට සමා වෙන්න අපිරිසේ කන්වාක්‍ය කියලා ඒ විදිහට සමා කරව ගත්තා. ඊළඟට අර සොරමුලේ නායකයා ඒ ඇති වුණු සංවේගය නිසා තීරණය කළා පැවිදි වෙන්න. මේ ස්වාමීන් වහන්සේගෙන් මා පැවිදි කරන්න කියලා ඉල්ලා හිටියා. ඊළඟට ඒ සොරමුලේ අනිත් අයත් ඒ විදිහටම මේ තමන්ගේ නායකයා මේ ගත්ත තීරණය අනුව අනිත් අයත් තීරණය කළා අපිත් පැවිදි වෙන්න ඕන කියලා. ඒ පන්සිය දෙනාම ස්වාමීන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා හිටියා. ස්වාමීන් වහන්සේත් ඒ අය පැවිදි කළා. ඉතින් පන්සිය දෙනෙක් පැවිදි කරනවා කියන එක ලොකු වැඩක්. ඉතින් ඒ විදිහට පැවිදි කරගෙන ඒ අය හැඩගස්වාගෙන බුදු පියාණන් වහන්සේ දැකීමට වැඩම කළා මේ ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේට ඒකම නමකුත් පට බැඳුනා කාණු කොණ්ඩඤ්ඤ කියලා. කොණ්ඩඤ්ඤ කියලා නම හිතියේ කාණු කියලා කියන්නේ කණුව. අර කණුව පිළිබඳ සිද්ධිය නිසා කණුවක් කියලා හිතාගත්තු ඒ කාරණිය ගැන ඒ ආරංචිය පැතිරිලා ඒ ස්වාමීන් වහන්සේට නමක් පට බැඳුනා කාණු කොණ්ඩඤ්ඤ කියලා. මේ ශාසනයේ කාණු කොණ්ඩඤ්ඤ කියන නම හැදින්වෙන්නේ මේ ස්වාමීන් වහන්සේ. මොකද අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා ස්වාමීන් වහන්සේ වඩාත් ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේක වෙන් කළ හඳුනගන්න කාණු කොණ්ඩඤ්ඤ කියන පදය යොදා ගන්නව නම. ඉතින් බුදු පියාණන් වහන්සේ මේ කාණු කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ ආනවා මොකද කොණ්ඩඤ්ඤ ගෝලීය පිරිසක් එහෙමත් ලබාගෙන තියෙන්නේ කොහොමද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ප්‍රවෘත්ති ප්‍රකාශ කළා. එතකොට බුදු පියාණන් වහන්සේ අර පිරිසගෙන් විමසුවා මේක ඇත්තද මහණෙනි මේ කාරණය. එතකොට මේ පිරිස ප්‍රකාශ කරනවා මේ වගේ ඉර්ධි ප්‍රාතිහාර්යක් ඉර්ධි අනුභවයක් අපි කාගේවත් දැකලා නැහැ. ඒක නිසා අපට පැවිදි වෙන්න හිතුණා කියලා. අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අර අපි අර කලින් කියපු ගාථාව යෝච වස්ස සතං ජීවේ දුප්පඤ්ඤෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ පඤ්ඤාවන්තස්ස ජායිනෝ. මේ පිරිසට කියනවා බුදු පියාණන් වහන්සේ නුඹලා මේ කලින් ගෙන ගිය ජීවිතය ප්‍රඥාවක් නැති ඒ කියන්නේ අඥාන විදියේ ඒ පාපකාරී ජීවිතය අතහැරලා මේ වගේ ප්‍රඥාවෙන් යුක්ත ඥාන වඩන මේ විදිහ හොඳ ජීවිතයකට යොමු වීම තමයි වටින්නේ කියන එක ඒ අදහසයි මේ ගාථාවේ කියන්නේ. යෝච වස්ස සතං ජීවේ දුප්පඤ්ඤෝ අසමාහිතෝ. යම් කෙනෙක් ප්‍රඥාව නැතිව සමාධියක් නැතිව අවුරුදු 100ක් ජීවත් වුණත් ප්‍රඥාවෙන් යුක්තව ධ්‍යාන වඩමින් ගත කරන එක දවස ජීවිතේ ඊට වඩා වටිනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ ගාථාවත් ඒ දේශනාවත් අහලා අර 500 නමම රහත් වුණා කියලා සඳහන් වෙනවා. එතකොට අපි මේ ගාථාවත් කතාවත් ආශ්‍රයෙන් අපේ ජීවිතේට ප්‍රයෝජනට ගත හැකි කාරණා ටිකක් මතු කර ගන්න බලමු. දැන් මේ ගාථාවෙන් බුදු පියාණන් වහන්සේ මතු කරලා දුන්නේ මේ ශාසනික වටිනාකම් එහෙම නැත්නම් ධර්මානුකූල වටිනාකම් සහ ලෞකික වටිනාකම් කියන ඒ දෙක සංසන්දනය කිරිල්ලක්. ලෞකික වටිනාකම් අනුව බලනවා නම් ප්‍රඥාවක්, ඥානයක්, ඥානයක්, සමාධියක් ගැන හිතන්නේ නැතිව කොයියම් දෙමින් හෝ අධාර්මිකව හෝ ජීවත් වෙමින් අවුරුදු 100ක් ගත කිරීම ලොකු දෙයක් හැටියට සමාජයේ සැලකනවා. ඒ තැනැත්තා දිගාකිරි වින්ද කියලා. නමුත් මේ දිගාකිරි විඳීමට වඩා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ශාසනයේ මේ ප්‍රඥාවත් ඥානයත් වැඩමින් ඒ විජය ගත කරන එක දවස ඒකාහම් ජීවිතං සේයෝ පඤ්ඤාවන්තස්ස ජායිනෝ. යම් කෙනෙක් අවුරුදු 100ක් ප්‍රඥාවක් සමාධියක් නැතිව ජීවත් වෙනවට වඩා එක දවසක් ජීවත් වෙතොත් ප්‍රඥාව ඇතිව ඥාන වඩමින් අන්නේ එක දවස ජීවිතය වඩා වටිනවා කියලා. ඒ විදිහට මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේ සාමාන්‍ය ලෝකේ නම් බොහෝ විට අධාර්මිකව මේ තමන්ගේ ජීවිකාව පිළිබඳ කාරණය විතරයි සාමාන්‍ය ලෝකයා වැඩියෙන් සැලකන්නේ. කොයි ආකාරයෙන් නමුත් ජීවත් වෙනවා නම් ඒක තමයි අවශ්‍ය වෙන්නේ කියලා. නමුත් නුවණින් කල්පනා කර බැලිය යුතුයි පරිහවතුනි, මේ සාමාන්‍යයෙන් අපේ මනුෂ්‍ය ජීවිතය කියලා කියනකොට මනුෂ්‍යයාට මනුෂ්‍යත්වයේම ලැබිච්ච විශාල වටිනා වරප්‍රසාදය තමයි මේ මිනිස් හිත. මේ මිනිස් හිතෙන් ගන්න පුළුවන් ලොකුම වැඩේ තමයි මේ සසර දුක් කෙලවර කරගෙන නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න උපකාර වන්නා වූ ඒ ප්‍රඥාව උදා කර ගැනීමත්, ඒ ප්‍රඥාවට උපකාර වෙන භාවනාව ධානය වැඩීමත්. මිනිස් හිතක් කියන එක මේ අපිට ලැබුණු ලොකුම වරප්‍රසාදය. මනුෂ්‍යාත්ම භාවයත් එක්කම මේ මනුෂ්‍යාත්ම භාවය විශේෂයෙන්ම බුද්ධෝත්පාද කාලයක ලබපු මනුෂ්‍යාත්ම භාවයක්. එතකොට බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ ධර්මයාසන්ත ලැබෙන නිවන් දැකීමට අවස්ථාව තිබෙන, සසර දුක් කෙලවර ගැනීමට අවස්ථාව තිබෙන කාලයක්. නමුත් සාමාන්‍ය ලෝකයේ බොහෝ දෙනා ජීවිතය ගත කරන්නේ මේවා ගැන කිසිම තැකීමක් නැතිව. එතකොට මේ කතාවෙනුත් අපට හොඳ ආදර්ශයක් ලැබෙනවා මේ කරමුලගත්තු ක්‍රියාමාර්ගය පිළිබඳව. මේ කතාවේ ඇත්ත වශයෙන්ම ප්‍රාතිහාර්යයක් නෙවෙයි, දෙකක්ම හැටියට සැලකන්න පුළුවන්. එක ප්‍රාතිහාර්යක් තමයි ඒ සංඝයා වහන්සේ පිළිබඳ ප්‍රාතිහාර්යය. අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට ප්‍රඥාවෙන් ඥානයෙන් යුක්තව දක්වපු ප්‍රාතිහාර්යය. ඒ කියන්නේ ඒ මුළු රාම සමාධියෙන් වැඩ හිටිය කණුවක් වගේ, ඒක එක්තරා ප්‍රාතිහාර්යක්. නමුත් ඊළඟ තියෙන ප්‍රාතිහාර්යය තමයි මේ සොර දෙකුව දක්වපු ප්‍රාතිහාර්යය. දැන් පිරිසක් වුණාම, 500ක පිරිසක් වුණාම ගතියුතු ක්‍රියාමාර්ගයක් ගැන තීරණය කිරීමේදී, ඥානවන්ත තීරණයක් ගැනීමේදී ලොකු ප්‍රශ්න හිතිනවා. නමුත් මේ සොර දෙතුව දක්ති විදිතර තීරණය මොකක්ද? මේ තමන් දීර්ඝ කාලයක් ගෙන ගිය මේ මිත්‍යා ආජීව වැරදි ජීවිකා ක්‍රමයෙන් මේකෙන් ගෙන් වෙලා මම මේ පැවිදි වෙන්න ඕන ශාසනය කියන එක. මේකට ඡන්ද වීම සීමක් වගේ වුණා නම් මහපට ලැබිලි ගොඩක්. නමුත් මේ පුද්ගලයා තුලත් ඡන්දයක් තිබුණා. දැන් මේකට ඉර්ධියක් කියලා කියනකොට ඉර්ධි ප්‍රාතිහාරය දක්වන්න උපකාර වෙන කාරණා හතරක් ධර්මයේ දක්වලා තිබෙනවා. ඡන්ද, විරිය, චිත්ත වීමංසා කියලා. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත ඕනෑකම කියන එකයි. විරිය කියලා කියන්නේ ඕනෑකම අනුව කැමැත්ත අනුව යොදන වීරයයි. චිත්ත කියලා කියන්නේ ඒ වීරිය සම්පූර්ණ කර ගැනීමට, ඒක සාර්ථක කර ගැනීමට යොදන අධිෂ්ඨාන ශක්තියයි. ඊළඟට වීමංසා කියලා කියන්නේ ඒ හැම එකක්ම කිරීමට, ඒක සාර්ථක කර ගැනීමට උපකාර වන ප්‍රඥාව, විමසුම් නුවණයි. ඒ හතර උපකාර කරගෙන තමයි කෙනෙකුට ප්‍රාතිහාර්ය පෙන්වන්න පුළුවන් වන්නේ ඉර්ධි ප්‍රාතිහාර්ය ආදිය. ඉතින් ඉර්ධි ඉද්ධිපාද කියලා කියන්නේ, ඉර්ධිය කියලා කියන්නේ සාර්ථක කර ගැනීම. ඒකට උපකාර වෙන කාරණා හතර. ඉතින් මේ සොර දෙතුවා තුළ තිබුණා දැඩි අධිෂ්ඨානයක්. ඒ අනුව පරාණිකුත් කාරණාත් සම්පූර්ණ කරගෙන ඒ සොර දෙතුවා පළමුවෙන්ම ඉදිරිපත් වෙලා මම මහණ වෙන්න ඕන කියලා කිව්වා. ඒ අනුව අනිත් අනුගාමි කියනොත් ඒ කාරණය අනුව තමන්ගේ ජීවිත රටාව වෙනස් කරගන්න තීරණය කරගත්තා. ඒකත් ප්‍රාතිහාර්යක් පිටවට සලකන්න පුළුවන්. මේ කාලේ කෙනෙකුට මේ කතාවෙන් ආදර්ශ ගැනීමේදී අන්නේ විදිහට තමයි ඥානවන්ත පුද්ගලයා ක්‍රියා කළ යුත්තේ. ධර්මානුකූලව අර ඉද්ධිපාද මතු කරගෙන තමන්ගේ ජීවන මාර්ගය, සමහර විට ඇතම් කෙනෙක් නොයෙකුත් සාංසාරික දෝෂ නිසා, කර්ම දෝෂ නිසා එනකොට මිත්‍යා ආජීවලට නැඹුරු වෙලා සිටිනවා. වැරදි ජීවිකා ක්‍රමවලට සමහරු සමත් පැනට බේබද්දන් හැටියට නම් කැටිලා තිබෙන බේබද්දෙක් කියලා. සමහරු ධාමනික මිනිමරුවෙක් කියලා, අහවලා මිනිමරුවෙක්, පොරේ ඒ විදිහට අපරාධකරුවෙක් කියලා ඔය විදිහට නොයෙකුත් නම් පවා පට බැඳෙන තරමට සමහරු තමන්ගේ ජීවිත දූෂණ තත්ත්වයට පත් කරගෙන සිටිනවා. නමුත් කිසිම කෙනෙක් පැකිලෙන්න හොඳ නෑ. ඒ ජීවිත රටාව වෙනස් කරන්න අවස්ථාව ලැබුණොත් ඒක කරන්න ඉදිරිපත් වෙන්න ඕන බය නැතුව. සමහර විට සේවාදේ නිසා සමාජයේ අනිත් අයගේ, තමන් අනුවම ජීවත් වෙන අයගේ ගැරහීමට ලක් වෙනවා, ඒ අයගේ නින්දාවට, හාස්‍යයට ලක් වෙනවා කියලා සමහර විට දුර්වල කරගන්නවා. තවත් සමහරු දැන් මම මේ විදිහට ජීවිතයක් ගත කළා, මම කොහොමද පැවිදි වෙන්නේ, මම මෙහෙම වුණා, සංස්කෘතිය මට මෙහෙම කියයි නේද, මේවට අවලාද කියයි නේද කියලා ඒ විදිහට සමහර විට හිත දුර්වල කරගන්නවා. නමුත් අපි අර කියාපු මනුෂ්‍යත්වයෙන් ලැබුණු ශ්‍රේෂ්ඨ වරප්‍රසාදයෙන් මේ මිනිස් හිතෙන් වැඩ ගන්න ඕන කියන ඒ අදිෂ්ඨානය ඇති පුද්ගලයා, ඒ ඥානවන්ත අදහස ඇති පුද්ගලයා කිසි දෙයකට පැකිලෙන්නේ නැහැ. තමන්ගේ ආර්ථික වශයෙන් යම් යම් එයින් පාඩුවක් සිද්ධ වුණත් තමන් ගෙන ගිය ඒ පාපී එහෙම නැත්නම් වැරදි ක්‍රියාමාර්ග වෙනස් කරලා ධාර්මික ජීවිතයකට හැඩගැහෙනවා. දැන් මේ ශාසනය හැඳින්වෙන්නේ බුද්ධ ශාසනය, කරුණා ශාසනයක් හැටියට. බුදු පියාණන් වහන්සේගේ මහා ප්‍රඥාවත් මහා කරුණාවත් නිසා මේ ශාසනය හැඳින්වෙන්නේ කරුණා ශාසනයක් හැටියටමක් නිසාද මේ ශාසනයේ මහාන වෙලා රහත් වුණු අය අතරේ ඉන්නවා මහා මිනිමරුවන්, ඊළඟට පල්වරුන්, දීපත්තන්, තව නොයෙකුත් විදිහේ නරක විදිහට ජීවිතය ගෙන ගිය ස්ත්‍රීන්, ඒ විදිහේ අය බොහෝ දෙනෙක් මේ ශාසන ඉතිහාසයේ සිටිනවා. මේ ශාසනයේ බුදු පියාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා උතුම් අර්හත්භාවය ලබාගෙන දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් පවා වැඳුම් පිදුම් ලැබූ බව. අන්න ඒක නිසා දැන් විශේෂයෙන්ම අඟුලිමාල කතාව, ඒක හැම දිනාගේම ඒ වැරදි විදිහට ජීවිතයගෙන යන කෙනෙකුට ජීවන මාර්ගය හැඩගස්වා ගැනීමට ලොකු ධෛර්යයක් ඇති කරගන්න පුළුවන් ඔය අඟුලිමාල කතාවෙන් නෙමෙයි. දැන් මෙතන මේ පල්හුරුන් පිළිබඳ කතාව වගේ මේක බොහොම දෙනා අතර ප්‍රකටයි. ඒ අඟුලිමාල දහස් ගණන් මිනිස්සුන් මරලා ඒ විදිහට ප්‍රාණික මිනිමරුවෙක් හැටියට නම ගිය තැනැත්තෙක් මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා අඟුලිමාල ස්වාමීන් වහන්සේ හැටියට රහත් වුණාට පස්සේ ඊළඟට ඒක පිළිබඳව බොහෝ දෙනා මේ සමහර සංඝයා වහන්සේලා පවා මේක මහා ආශ්චර්යවත් දෙයක් කියලා ඒ ගැන කතා කර කර හිටියා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ එතෙන්ට වැඩම කරලා දේශනා කොට වදාළ ගාථාව කාට වුණත් තමන්ගේ ජීවන රටාව හරිගස්ස ගන්න ලොකු ධෛර්යයක් ඇති කරන විදිහේ ගාථාවක්. ඒ ගාථාව යස්ස පාපං කතං කම්මං කුසලේන පිඨීයති සෝ ඉමං ලෝකං පභාතේති අබ්භාමුත්තෝ වචන්දිමා. යස්ස පාපං කතං කම්මං කුසලේන පිඨීයති. යම් කෙනෙක් පිටින් කරන ලද පාප කර්මය පසුව කරන ලද කුසල් වලින් යසීයේද. අන්න බඳුවේ පුද්ගලයා හරියට සෝ ඉමං ලෝකං පභාතේති, හරියට අර අබ්භාමුත්තෝ චන්දිමා කළු වලාකුලින් මෑත් වෙන කඳ මණ්ඩල වගේ ඒ තැනැත්තා මුළු ලෝකයම ආලෝකවත් කරනවා, ප්‍රභාවත් කරනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. දැන් පෝය දවසට එහෙම හඳ දිහා බලනකොට හඳ බොහොම ශෝභමානයි, බොහොම ලස්සනයි. ඊටත් වඩා ලස්සනයි හඳ කළු වලාකුලින් මෑත් වෙනකොට. ඒක විශේෂ ශෝභාමාන බවක් තිබෙනවා. අන්න ඒ වගේ වැරදි ජීවිතයක් ගෙවලා ඒ විදිහට කළු වෙලා කළු විදිහේ ජීවිතයක් ගත කරපු අය මේ පැත්තට මේ සුදු පැත්තට නැඹුරු වෙනකොට ඒක ලොකුවට කැපිලා පේනවා. බොහොම ශෝභමානයි ඒක. හරියට අර කළු විල්ලූද පසුබිමක හොඳ සුදු පාට සිතක් තිබුවාම ඒක හොඳට කැපිලා පේනවා. අන්න ඒ වගේ අර නරක විදියට ජීවිතයගෙන ගියක් කෙනා හොඳ පැත්තට හැරුණාම ඒක ලෝකයට ලොකු ආදර්ශයක්. මේ ශාසනයේ මේ කරුණා ශාසනයේ ශක්තිය පෙන්නුම් කරන, බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ශක්තිය පෙන්නුම් කරන හොඳ සාධකයක් වෙනවා ඒ වැරදි විදියට ජීවිතයගෙන ගිය කෙනෙක්. අර කියාපු අර සොරජිතුව කළා වගේ ඉර්ධිපාත්‍යාරයක් වගේ තමන්ගේ දැඩි අදිෂ්ඨානයක් පෙර දැඩි කරගෙන ජීවිත පරිවර්තනයක් ඇති කරගත්තු. එතකොට මේ හැම දෙනා තුනම අපට පේනවා මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව මේ ශාසනයේ ඒ අය පැවිදි වෙලා උතුම් තත්ත්ව ලබාගත්තු ආකාරය ගැන හිතලා බලනකොට අපට කිසිම කෙනෙක් අහක දාන්න බෑ. අපි සාමාන්‍යයෙන් සමාජයේ කොන් කරනවා ආවලා උගත්කමක් නැති, එහෙම නැත්නම් ඉතාමත්ම දුප්පත් බිරිඳු පුද්ගලයෙක්, එහෙම නැත්නම් කුලහීන පුද්ගලයෙක්, පහත් පුද්ගලයෙක් කොයි විදිහට සමහර අය කොන් කරනවා. නමුත් නියම විදිහට කල්පනා කරලා බලනවා නම් සාංසාරික බුද්ධිය ලොකු කුඩා බව නිසාවත්, ලොකු කුඩා බව අනුවවත්, ඊළඟට සමාජයේ උස් පහත් කම් ભેද, උගත් නූගත් ભેද, දුප්පත් පොහොසත් ભેද අනුවවත් මනින්න බෑ. සාංසාරික බුද්ධිය මෝරලා ගිහිච්ච ප්‍රඥාව උදා වෙන්න කිට්ටු අය සමහර විට ඔය ඉතාමත්ම කුඩා දරුවන් අතරේ හත් අවුරුදු දරුවන් අතරේ සිටින්න පුළුවන් වැඩි කියන අතරේ පමණක් නෙවෙයි. ඒ වගේම නූගත් අය හය අතර නොදන්න අය ඊළඟට ඒ වගේම ඉතාමත්ම පහත් අය සම්මත කුලවල දුප්පත් අය අතර ඔය විදිහට ගිලින්දන් අතර සැඳලුන් අතර ඉන්න පුළුවන්. ඒ විදිහට කල්පනා කළ බලනකොට ඒ අප හැම තුලම වාසනාව සංග විලති වෙනවා. ධර්මයේ සඳහන් කරන්නේ හරියට අර කලයක් තුල දැල් වෙන පහනක් වගේ ඒ තියෙන ප්‍රඥාව ප්‍රඥා ආලෝකය ලෝකයට පේන්නේ නැහැ. මේ මාකාරයට ඒක මතු කරගත්තොත් මේක ඉබේ මතු වෙන්නේ නැහැ. මේකට සමුහ උත්සාහයක් දරන්න ඕන. යම් යම් හොඳ කුසල කර්මයක් තිබෙන්න පුළුවන් ඒවා මතු කරගන්න සමුහ උත්සාහයක් දරන්න ඕන. උත්සාහයක් නැතුව දැන් අර සිංහයා කොයිතරම් එදිතර වුණත් කොයිතරම් දක්ෂ වුණත් සිංහයා නිදා ගන්නව නම් සිංහගේ කටට ඇතුල් වෙන්නේ නැහැ සතුන්. යම් කිසි උත්සාහයක් දරන්න ඕන. අන්න ඒ වගේ වීරවන්තයාට උත්සාහවන්තයාට තමයි ඒ තමන්ගේ සංගවිල තිබෙන පුණ්‍ය ප්‍රාතිහාර්ය වාසනාව උදා කර ගන්න පුළුවන් වන්නේ. මේ ශාසනීය වාසනාව හැටියට හඳුන්වන්නේ එහෙම නැත්නම් ශාසනික වාසනාව හැටියට අපි හැඳින්විය යුත්තේ ඔන්න ඔය ලෝකෝත්තර ධර්ම ඊළඟ ප්‍රඥාව ධ්‍යාන ආදී මතු කරගන්න එක. ඒ උතුම් ලෝකෝත්තර ධර්ම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ඒ தත්ත්ව ලබා ගැනීමයි මේ ශාසනීය අපි වාසනාවක් හැටියට සලකන්න ඕනේ. දැන් මේ සමාජයේ කොටිකුත් මගතොට යහන්න ලැබෙනවා ආර්ථික වශයෙන් වාසනාව උදා කර ගැනීම ගැන. මේ වාසනාව උදා කරගන්න කොටිකුත් අවස්ථා ගැන සමාජයේ අපට නොයෙකුත් ළඟට ගැටවල් වලින් අහන්න ලැබෙනවා. ඒ ආර්ථික වශයෙන් වාසනාව උදා කරගන්න බොහොම විහිිත වෙන අයත් අපට නිතර දකින්න ලැබෙනවා. නමුත් ධාර්මික වශයෙන් වාසනාව උදා කරගන්න බොහොම ටික දෙනයි උනන්දු වෙන්නේ. දැන් අපිට කියන්න පුළුවන් ධාර්මික වශයෙන් වාසනාව උදා කරගන්න අයට හොඳ දවසක් තමයි පෝය දවස. ඒ නිසා අපිට කියන්න පුළුවන් පෝය දා වාසනාව කියලා. මෙන්න මේ පෝය දා වාසනාව උදා කරගන්න බොහොම ටික දෙනයි උනන්දු වෙන්නේ. අනිකුත් වාසනාව වගේ නෙවෙයි. නමුත් යම් කෙනෙක් පෝය දා වාසනාව ගැන කල්පනා කරලා එදාට සීල් සමාදන් වීම, බණ ඇසීම, ධර්මානුකූලව සිතලා තමන්ගේ ජීවිතය සකස් කර ගැනීම ගැන අන්න ඒවා ගැන උනන්දු වෙනවනම් ඒ තැනැත්තන් තුල තිබෙන අර කියාපු අර හැංගිලා තිබෙන ප්‍රඥා ආලෝකය මතු කරගන්න පුළුවන් වෙනවා. ජීවන රටාව වෙනස් කරගන්න චිත්ත ශක්තියක් ඇති කරගන්න පුළුවන් වෙනවා. අන්නේ විදිහට අපි මේ ධර්මානුකූලව අපේ ජීවිත හැඩ ගස්වා ගැනීමට උනන්දු වී තිබෙනවා. මේ කතාවෙන් අපට ලොකු ආදර්ශයක් ලබා ගන්න පුළුවන් අපේ ජීවිත සකස් කරගන්න. චිත්ත විප්ලවයක් ඇති කර ගැනීමට මේ අපේ ධර්මයේ පිළිබඳ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ පිළිබඳ වැඩි දුර නොගියත් ඒ මූලික කාරණා ගැන කල්පනා කරලා බලනකොට කෙනෙකුට ලොකු සංවේගයක් ඇති කර ගන්න පුළුවන් මේ සංසාර තත්ත්වය සාංකාරික තත්ත්වය ගැන. දැන් තිරිසන් සතුන්ට මේ විදිහට ප්‍රඥා ඥානයක් ගැන වඩන්න ඒවා පිළිබඳ හැකියාවක් නැහැ. තිරිසන් සතුන් ගත කරන ජීවිතේ කොයිතරම් දුක්ඛිත ජීවිතයක්ද. ඊළාට යක්ෂ ප්‍රේත ආදී තත්ත්වවලට පත් වුණාය නිරාදු. මේවා ගැන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. මේ කිසිම කෙනෙකුට මේ මනුෂ්‍යාත්ම භාවය සින්නක් කරව ලියලා දීලා වගේ නෑ. මේක බොහොම මේ අතීතයේ කරන ලද යම්කිසි පිනකින් ලැබිච්ච ඉතාමත්ම අගනා අවස්ථාවක්. මේක පිරිහෙලා ගත්තොත් මේකෙන් ප්‍රයෝජනය නොගත්තොත් ඊළඟට කොහේ යනවද කියලා නෑ. ඒ සෝවාන් වැනි තත්ත්වයක් ලබාගෙන සතර අපායන් මිදුන් නැත්නම් කොයිතරම් හොඳ ජීවිත ලක්ෂණට ආතෝපසාතක ජීවිත ගත කළාට මොකද තමන් පාප කර්මවලදී සිටිනවනම් අර්ගියාපු මිත්‍යා ආදී වැරදි ජීවිතා ක්‍රමවලට ගැඹුරු වෙලා සිටිනවනම් ඒ තැනැත්තන් කරන බව නිසා අවසානයේ ගිහිල්ලා උපදින්න යක්ෂ ප්‍රේත ආදී තැන්වල ඊළඟට නෑයන් ළඟට ඇවිල්ලා නෑයන්ට කරදර කරන්න සිද්ධ වෙනවා. එදාට තමයි පින්පව් පිළිබඳව තියෙන්නේ, කුසල් ලකුසල් පිළිබඳව තියෙන්නේ. සමහර අය බුද්ධිවාදයක් අරගෙන නොයෙකුත් තර්ක විතර්ක කරමින් සිටිනවා. මේ පරලෝකියාට පස්සේ තමයි තේරෙන්නේ පින්පව් කුසල් ලකුසල් තමයි ලෝකයේ තිබෙන නියම ධනය. වෙනස් නොවන කාසිය අනිත් කාසි අනිත් නෝට්ටු අවලංගු වෙන්න පුළුවන්. නමුත් පින්පව් කුසල ලකුසල් වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මෙන්න මේ ධර්මතාව අනුවයි කෙනෙකුගේ සාංසාරික ජීවිතයේ උස් පහත් භේදයක් මැනෙන්නේ වේ. ඒ උස් තත්ත්වවලට හෝ පහත් තත්ත්වවලට හෝ යන්නේ අන්නේ කාරණේ කල්යතුව කල්පනා කරගත්තු පින්වතුන් මේ තම තමන්ගේ ජීවිත රටාව පිළිබඳව හොඳින් කල්පනා කරලා බලලා දැන් අපි මෙතන මේ සමාදන් වුණු ආජීවත්මක ශීලයේ මිත්‍යා ආජීවය කියලා දක්වන්නේ අර ආයුධ වෙන දාම සතුන් මතට ඇති කිරීම, මාංශ වෙන දාම, මත්පැන් වෙන දාම, වසිරිස වෙන දාම කියලා කියන දේවල් මේවා සාමාන්‍ය සමාජයේ ඉන්න සමාජ සම්මතිය අනුව බලනවා නම් කොහොම ඉක්මනින් පොහොසත් වෙන්න පුළුවන් දේවල්. නමුත් මේවා අනිසා කෙනෙකුගේ සිත පිළිටි වෙන නිසා බුදු පියාණන් වහන්සේ මේවා පිළිබඳව මේ ජීවිතාවන් වලින් වෙන් වෙලා හොඳ ජීවිත රටාවක් සකස් කරගන්න හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබින්නේ. අන්න ඒක නිසා නුවණැති පින්වතුන් කල්පනා කරන්න ඕන. ඊළඟට මෙන්න මේ ගාථාවේ මෙතන විශේෂයෙන් කියපු මේ ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද? මේ ප්‍රඥාව කියලා කියන්නේ මේ ප්‍රඥාව ධර්මයේ හඳුන්වලා තිබෙන්නේ. ඒක මණිකක් හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන පඤ්ඤා නරාණං රතනං කියලා. මිනිස්සුන්ට ඇති මණික තමයි මේ ප්‍රඥාව. දැන් මණික් අතරේ තිබෙනවා දියමන්තිය, වජ්‍රමාණික්ය කියලා කියන එක. අනිත් මණික් කපන්න පුළුවන් විදිහේ බොහොම බල සම්පන්න මාණික්යක්. අන්න ඒ වගේ වජ්‍රමාණික්යක් වගේ එකක් තමයි මේ ප්‍රඥාව කියලා කියන්නේ. මක්නිසාද මේ ප්‍රඥාව හඳුන්වලා තියෙනවා නිබ්බේධිකා පඤ්ඤා කියලා. විනිවිද යන ප්‍රඥාවක්. ලෝකේ අපිට බැලු බැලු පැත්තේ තියෙන්නේ නිත්‍ය දේවල්. මේ නිත්‍ය දේවල් පිළිබඳව අනිත්‍යතාව දැකීමට උපකාර වෙන්නේ මේ ප්‍රඥාවයි. නිත්‍ය හැටියට ඝන සංඥාව කියලා කියනවා. ඝන හැටියට හැම දෙයක්ම පේන්නේ. නමුත් මේවා ඊටාම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. මේ වෙනස් වීම නොපෙනෙන නිසා මේවා නිත්‍ය හැටියට වැරදි වැටහීමක් ඇති කරගෙන ඒ නිසාම කෙලෙස් ඊළඟට මේවා පිළිබඳව දැඩි සංහාවල් ඇති කරගෙන නොයෙකුත් විදිහේ අපරාධවලට යොමු වෙලා පාප කර්මවලට යොමු වෙලා මේ සංසාරේ දීර්ඝ කාලයක් ගමන් කරනවා. එතකොට නිවන් දකින්න පුළුවන් වෙන්නේ මෙන්න මේවායේ මේ නිත්‍ය හැටියට ගත්තු දේවල් වල අනිත්‍ය ස්වභාවය තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. යන්ත්‍ර සූත්‍ර මගින් නොවේ, අනුදත්න දේවාදීන් නොවේ, මේ තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. ඒ ප්‍රත්‍යක්ෂ වෙන්නේ මෙන්න මේ ප්‍රඥාවෙන්, ප්‍රඥාලෝකයෙන්. මේක විනිවිද යන ආලෝකයක්. ඇතුළතින්ම ඇති කරගන්න එක්තරා වැටහීමක්. ඒ වැටහීම ඉබේ ඇති වෙන්නේ නැහැ. මේක සඳහා තමයි ඥානීය භාවනාව උපකාර වෙන්නේ. දැන් ප්‍රඥාවට උපකාර වෙන විදර්ශනා වශයෙන් මේ භාවනාවේදී පිරෙන්නේ මොකද්ද? මේ ලෝකයේ අනිත්‍යතාව, මේ හැම දෙයකම මේ වායි ඇති වෙන නැති වෙන හැටි බලන්න පටන් ගන්නවා. දැන් ඔය සතර සතිපට්ඨානය හැටියට ඔය සතිපට්ඨාන සූත්‍රය දක්වනවා. මේ කාය පිළිබඳව, ඊළඟට වේදනාවන් පිළිබඳව, සිත පිළිබඳව, මේ සිතට එන සිටිවිලි පිළිබඳව මේවා ඇති වෙන නැති වෙන ආකාරය. මේවා ඇති වෙනවා, ඊළඟට නැති වෙනවා. මෙන්න මේ ඇතිවීම නැතිවීම දෙක විතර මෙනෙහි කරන පුද්ගලයා, හොඳ සිහිනුවණින් යුක්තව මේවා විතර මෙනෙහි කරන පුද්ගලයාට ඉතාමත් ගැඹුරු වැටහීමක් ඇති වෙනවා. ඒ අය මුලා වෙන්නේ නැහැ අර බාහිරව පෙනෙන මේ නිත්‍ය ස්වභාවයෙන්. දැන් කේහෙල් කඳක් දකින කෙනෙක් සමහර විට හිතන්න පුළුවන් මේක මොකට අරතු ඇති ලීයක් කියලා. නමුත් ඒක පිළිබඳව හරියට වැටහීම ඇති කෙනා දන්නවා මෙතන පතුරු ගොඩක්. අන්න ඒ වගේ තම දෙයක් පිළිබඳව, සත්වයක් පිළිබඳව, දේවල් පිළිබඳව අර තියෙන නිත්‍ය සංඥා දිගල යනවා, දිහිල යනවා. කෙනෙක් නිතරම හැම දෙයකම ඇතිවීම නැතිවීම බලනවා නම් මේ කය පිළිබඳව, ශරීරය පිළිබඳව, ඒ වගේම මේ අපේ ඉරියව් පැවැත්වීම ආදිය, යාමීම ආදිය, මේ හැම දෙයකම ඇතිවීමක් නැතිවීමක්. ඒකට ධර්මයේ සඳහන් වෙනවා සමුදේ ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදේ වය ධම්මානුපස්සීවා ආදී වශයෙන්. ඒ කියන්නේ මේක ඇති වෙන ආකාරයෙන් බලමින් වාසය කරනවා, ඊළඟට මේක ගෙවි යන ආකාරය බලමින් වාසය කරනවා, ඊළඟට ඇතිවීමත් ගෙවි යාමත් කියන දෙකම බලමින් වාසය කරනවා. මෙන්න මේ විදිහට භාවනා වැඩිමෙන් තමයි ක්‍රමක්‍රමයෙන් මේ වායේ අනිත්‍ය ස්වභාවය තම තමන්ට වැටහෙන්න පටන් ගන්නෙ. දැන් ওই බැලි පිළියක් මදිනකොට එමත් බැලි පිළිය එක පැත්තකට නදිනවා, ඊළඟට උඩට පදිනවා, ඊළඟට පහතට අදිනවා, ඊළඟට උඩට පහතට දෙපැත්තටම ශීඝ්‍රයෙන් එහෙම කරලා තමයි මේ බැලි පිළිය හොඳට මෝහත් කරන්නේ. ඒ වගේ මේ ප්‍රඥාව, මේ විදර්ශනා ප්‍රඥාව වැඩිමෙදි විතක අර විදියට ඇති වෙන ස්වභාවය බලමින් සිටිනවා. ඊළඟට මේවා ගෙවි යන ස්වභාවය. ඊළඟට ඊටාම ශීඝ්‍රයෙන් ඇතිවීම සහ ගෙවි යාම මේ දෙකම. මේ දෙකම එකතු කරලා දකින විදියට ඒ සියුම් කරගන්නවා, තීරු කරගන්නවා. එහෙම කිරීමෙන් තමයි මේක විනිවිද යන ප්‍රඥාවක් වෙන්නේ. මේක ඇති වෙන ආකාරයක් නැති වෙන ආකාරයක්. ඒ විදියට තීරු කර පුද්ගලයාට මේක නැති වෙනකන් ඉන්නේ නැහැ. දකිනකොටම පේනවා මේ යමක් උපන්න නම් ඒ විනාශ වෙන ස්වභාවය ඇති දෙයක්. හැම දෙයකම ඇති අනිත්‍ය ස්වභාවය කල්පදාම වැටහීමක් වෙනවා. ඒකටයි මේ ප්‍රඥාව කියලා කියන්නේ. ඒ විදිහට දකින පුද්ගලයාට තමයි මේ පංචස්කන්ධය අතහරින්න පුළුවන් වෙන්නේ යම් කිසි අවස්ථාවක. ඒ ප්‍රඥාව වැඩිමින් මේ කය පිළිබඳව, වේදනාවන් පිළිබඳව, සිත පිළිබඳව, සිතට එන සිටිවිලි මේ හැම එකකම ඇතිවීම නැතිවීම බලමින් ඉඳලා ඒ ක්‍රමක්‍රමයෙන් මේ ප්‍රඥාව දියුණු වීමෙන් තමයි යම් කිසි කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා කියන මේ මුළු මහත් ප්‍රයත්නම දුකක්. ඒකට හේතුව තෘෂ්ණාවයි, මේ යටින් තියෙන සංහාව නිසායි මේක මේ එකක් හැටියට නිත්‍ය සංඥාවෙන් ගන්න කියලා ඒ අවබෝධයක් වෙනවා. ඊළඟට මේ තණ්හාව ඇති වුණු අවස්ථාව, ඒ තණ්හා පිපාසෙ නැති කරගත්තු අවස්ථාවේ නිවීම, ඒක තමයි නිවන. ඒකට උපකාර වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා ඒ විදිහට අවබෝධය වෙනවා. හරි දැක්ම එනවා, හරි දැක්ම අනුව යන හරි සිටිවිලි, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා සම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ තැනත්තාට ඒ කාණුව ගිහිල්ලා තමයි මේ නිවන් දකින්න පුළුවන් වන්නේ. ත්‍රිපිටකයේ ප්‍රඥාව පිළිබඳ ප්‍රඥාව ආලෝකයක් හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ලෝකයේ තිබෙන ආලෝක හතරක් බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කරනවා. චන්ද ප්‍රභාව, මේ චන්ද්‍රාලෝකය, ඊළඟට සූර්යාලෝකය, ඊළඟට ගින්නේ ආලෝකය, අග්නි ආලෝකය, ඊළඟට ප්‍රඥා ආලෝකය. මේ හැම ආලෝකයකටම වඩා ශ්‍රේෂ්ඨ හැටියට අග්‍ර හැටියට සැලකන්නේ ප්‍රඥා ආලෝකයයි. මේ හඳේලියෙන් දකින්න දේවල් වලත් ඒව ඉව නැලි තිබෙනවා. ඉරේදී ඒව ඉව නැලි තිබෙනවා. පහන් නෙලිය විදුලිය දිහා හැටියට හිතනේවා. ඒවයින් තමයි අපි කෙනෙක් හරියට දකින්නවා කියලා හිතන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම නියම දැක්ම ඇති වෙන්නේ ප්‍රඥාවෙන්. ඇතුළතින් වෙන එක්තරායේ වැටහීමකින්. ඒකෙන් දකින දේ තමයි සත්‍ය හැටියටම ගන්න පුළුවන් වන්නේ. අනිත් පැත්තේ ඉරේදීන් හඳේලියෙන් පේනේවයි පවා සමහර විට Tamanට හරියාකාර පෙනෙන්නේ නැහැ. කොහොමද පුතේ ප්‍රඥාව පිළිබඳව ධානය පිළිබඳවත් ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ධානය කියලා කියන්නේ සිත එකඟ කිරීමයි, සමාධිමත් කිරීමයි. සාමාන්‍ය සිත බොහෝ විට විසිරිලායි පවතින්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිත උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා කියන නීවරණ ධර්ම පහක් තිබෙනවා. කාමරාග, කාමසිතිවිලි වලින්, එක්ක දේශසිතිවිලි වලින් සිත ගැළඹිලා, කාමසිතිවිලි වලින් හරි දේශසිතිවිලි වලින් නැත්නම් නිදිමත අලසගති නිසා සිත අකර්මණ්‍යයි. එහෙම නැත්නම් නොසන්සුන් ගති සකකුස්සාදිය නිසා, එහෙමත් නැත්නම් ඒ සකතිරීම් වේදිකියාවල් නිසා එවිටේ සිටේ ඇති සමාධි මධ්‍යතිය යතපත් වෙන අවස්ථාවල් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් අන්න ඒක නිසා ඒ නීවරණ ධර්ම වලින් ඉවත් කරගෙන උඩට බුදු පියාණන් වහන්සේකට උපමා පවයිස් අවස්ථාවක ප්‍රකාශකට වදාලා අනිතර කාමසිතී වෙලෙමින් සිට ගැළඹීම ඉදකට උතුමා බුදු පියාණන් වහන්සේදී ඔන්න දැන් යම් කිසි කෙනෙක් Tamange මූණ බලන්න සූදානම් වෙනවා. යම් කිසි වතුර භාජනයක මේ වතුර භාජනයේ කහ පාට, රතු පාට, නිල් පාට ආදී සායනක් මිශ්‍ර කළොත් හරියට Tamange මූණ පේන්නේ නැහැ, යථාගතේ පේන්නේ නැහැ. අන්නේ වගේ අර සිත කාමරාග ආදීන් ගැළඹුණොත් එබඳු පුද්ගලයාට Tamange යහපත දෙන්නේ නැහැ, අනුගේ යහපත දෙන්නේ නැහැ, දෙපක්ෂයේම යහපත දෙන්නේ නැහැ. ඒ වගේම දේශය, දේශයෙන් සිත ගැනවීම ඒක බුදු පියාණන් වහන්සේ දක්වන්නේ යම් කිසි වතුර භාජනයක නටන වතුර පැකෑරෙන, ගින්නෙන් පැකෑරෙන වතුරට වතුර නටනකොට ඒ නටන වතුර කෙනෙකුට තමන්ගේ මූණ හරියට පේන්නේ නැහැ. අන්න ඒ වගේ දේශයෙන් පැකෑරෙනකොට ඒ යථාර්ථය අවබෝධ වෙන්නේ නැහැ. ඊළඟට අර නිදිමත අලස ගැටි වලින් හිත අකර්මණ්‍ය වුණොත් ක්‍රියාකාරීත්වය නැති වුණොත් එබඳු අවස්ථා පෙන්නුම් කරන්නේ අර දිය භාජනයේ දියසෙල් වලින් ගහලා තිබෙනවා නම් දියසෙල් වලින් ඒ ලැබෙන ඒ වතුර භාජනයට තමන්ගේ මූණ හරි ආකාර පේන්නේ නැහැ. ඊළඟට උද්දච්ච කුක්කුච්ච කියලා කියන නොසන්සුන් ගති, ඊළඟට කුක්කුස් එහෙම නැත්නම් ඒ තමන් කළහතල දේවල් පිළිබඳව පසුතැවිලි ආදී වෙනවා නම් හිතට එබඳු අවස්ථාවලින් එතකොටත් මේ යථාහතත්වයේ තියෙන්නේ නැහැ. ඒකට උපමාව දක්වන්නේ යම් කිසි වතුර භාජනයක වතුර අමන හුලඟකින් රැලි ගැටිලා එහෙම නැත්නම් කම්පිත වෙලා යම් කිසි වතුර භාජනයක් කම්පිත වෙලා තිබෙනවා නම් කම්පා වෙනවා නම් ඒ රැලි වැටෙන ජලයෙන් මොන හරි ආකාර පේන්නේ නැහැ. ඊළඟට පිචිපිච්ඡා කියලා කියන දෙගිඩියාව ඒකත් අර සිතේ යථාහතත්වය පෙනෙන ශක්තිය නැති කරන දෙයක්. ඒක හරියට සැක දෙගිඩියාවල් වලින් සිත ගැනඹුනහම ඒක පෙන්වුම් කරන්නේ මඩ වලින් එහෙම නැත්නම් දොරවුණු වතුර භාජනයක පළබුණු මඩවුණු වතුර භාජනයකින් මුහුණ බලන්න වගේ. ඒ විදිහට ඒ බුදු පියාණන් වහන්සේ දක්වන උපමාන අපට හිතා ගන්න පුළුවන්. ඒ සමාධියට බාධක වෙන ධර්ම ඒවා ඉවත් කරපු අවස්ථාවේ තමයි ඥානීය සමාධිය මතුවෙන්නේ. ඒක නිසා ඇත්ත වශයෙන්ම චිත්ත ශක්තිය දිනු කර ගන්න උනන් දින පින්නතුන් මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මෙන්න මේ ප්‍රඥාවත් ඥානයත් ලැබීම ගැන මේ පිළිබඳව උනන්දු වෙන්න ඕන. ඒවා පිළිබඳ හොඳ ආරම්භයක් කරන අවස්ථාව තමයි මේ දවස. ඒකයි අපි අර පෝදා වාසනාව කියලා කිව්වේ. මේ තම තමන්ගේ ජීවිත පිළිබඳ යම් කිසි නඩ ගැස්සුවා ගැනීමක් ඇති කර ගන්න උත්සාහවත් වෙන්න ඕන. ඒක නොකරොත් ඇතන් විට තමන්ට අවසන අවස්ථාවේදී ලොකු පසුතැවිල්ලක් තියෙනවා. ඒ නිසා මේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ නිර්වාණ මාර්ගයේ මේ කියන්ට වැඩි අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕන. ඒක සඳහා උපකාර වෙන ජීවන මාර්ගයේ හැඩගස්සන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ වදාළේ. ඒක ඇත්ත වශයෙන්ම පොතපතේ කියන දෙයක් හැටියට නෝ තම තමන්ගේ හදවත තුළ ඇති කරගතිය යුතු ප්‍රතිපදාවක්. මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ හරි දැක්ම. දැන් ඕනෑම ගමනක් යන්න කලින් තමන් මේ යන්නේ කොහොමද කියන එක පිළිබඳ යම් කිසි සංඥාවක් ඇති කර ගන්න ඕන. අපි සමහර විට දූරදර්ශී කියලා කියන්නේ ඒ යන තැන පිළිබඳව මේක කටු අකුලක් කියන තරම්ද, එහෙම නැත්නම් මේ පාරේ ගියාම තමයි යහපතක් සැලසෙනවද කියන අවබෝධය. ඒ විදිහට තමයි මේ සම්මාදිට්ඨිය කියලා හඳුන්වලා තියලා තිබෙන්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳව තරමට්ටමක වැටහීමක්. මේ ශාසනයේ සැලැස්ම සම්පූර්ණයෙන්ම තමන්ගේ හිතට දමා ගන්නවා. සම්මාදිට්ඨිය හඳුන්වන්නේ මේ මුළුමහත් සාංසාරික පැවැත්ම දුක. මේක තමන්ට තාම යටහුන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මෙතනයි ඉලක්කය තිබෙන්නේ. යම් කිසි විදියක මේ මාර්ගය යනකොට යම් කිසි කෙනෙකුට තේරෙනවා මේ පංචස්කන්ධයේ දුක් ස්වභාවය. මේක දුක. ඊළඟට මේකට හේතුව සුෂ්ණාවයි, තණ්හාවයි. මේ තණ්හාව යම් කිසි අවස්ථාවක සංසිඳවා ගත්තාම එයින් ලැබෙන සැනසීම තමයි නිවන. ඊළඟට මේකට උපකාර වෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මේ සම්මාදිට්ඨියෙන් පටන් ගන්න. එතකොට හරි දැක්මක් යම් කිසි විදියක බුදු පියාණන් වහන්සේගේ ධර්ම පණිවිඩය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගන්න ඕන. ඒ මේ සැලැස්ම පිළිබඳව. ඒක පිළිබඳව මේ සැලැස්ම තමන්ට එදිනදා ජීවිතයත් අත්දකින්න පුළුවන්. තමන්ට වෙන සිද්ධි ආශ්‍රේ. අතීතේ තමන්ගේ යම් කිසි හිතවත් කෙනෙක් නැති වුණා, එහෙම නැත්නම් වස්තුවක් නැති වුණා, ඒ බඳු අවස්ථාවල හිතා ගන්න පුළුවන්. අන්න බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ දුකේ කොටසක් මට මේ ලැබිලා තිබෙන්නේ. ඉතින් මේක පිළිබඳව මට මේ දුක ඇති වෙලා තිබෙන්නේ හේතුව මේක යමාතුරු තිබෙන සංහාවයි. ඒ තරත්තා පිළිබඳව මේ තරත්තිය පිළිබඳව මේ දේවල් පිළිබඳව ඇති තෘෂ්ණාව නිසායි මට මේ දුක ඇති වුණේ. ඊළඟට මේ තෘෂ්ණාව යම් කිසි ආකාරකින් මේ මොහොතට හරි මං සංසිඳවා ගත්තනම් අධර්මානුකූලව කල්පනා කළා අන්න ඒ අවස්ථාවේ මට ලොකු සැනසීමක් වෙනවා. දැන් ඔය තමන්ගේ අසල්වාසීන්ගේ මරණය පිළිබඳව කෙනෙක් අඬන්නේ දෙන්නේ නැහැ. නමුත් තමන්ගේ හිතවතෙක් ඥාතිවරේ ප්‍රිය කෙනෙක් නැති වුණාම ඒ දුක් වෙන මොකද? ඒ තැනැත්තා වෙනුවෙන් අඬනවා කියලා අපි හිතන්නේ. නමුත් අපි වෙනුවෙන් අඬන්නේ. ඒ තැනැත්තා නැති අපි වෙනුවෙන් අපි අඬන්නේ. අහවලා නැතිමමයි මේ. අහවලා එක්ක මම ජීවත් වුණා. එයා නැති තැනැත්තා මම කියලා සමාදගෙන මේ අඬන්නේ. ඒක තේරෙන්නේ නැහැ. අන්නක නිසා යම් කිසි අවස්ථාවක නිරෝණින් කල්පනා කරලා මේ යට තිබෙන තෘෂ්ණාවයි ඒ තැත්තගේ හොඳ බව නිසා නෙවෙයි ඒ තැත්තාට තියෙන අල්ම නිසායි කියලා සිතලා ඒක සංසිඳලා ගන්න පුළුවන් වෙනවා. අන්න ඒකට චතුරාර්ය සත්‍ය එදිනදා ජීවිතේ සමන් එක්තරා ප්‍රමාණයකට ක්‍රියාත්මක කරන්න ඕන. ඒ විදිහට කළා තමයි ක්‍රමක්‍රමයෙන් භාවනාමය වශයෙන් දිනුනාමයි අවසාන වශයෙන් ඒ මාර්ග බල අවබෝධයම ලබන්න පුළුවන් වන්නේ. ඒකට සම්මාදිට්ඨිය කියලා කියන්නේ හරි දැක්ම. එංගිත අවබෝධයක් ලබා ගත්තම ඊළඟ තේතනත්තා තුළ වෙන ක්‍රමික පරිවර්තනයයි සම්මා සංකප්ප කියලා කියන්නේ. හරි සිතුල් පැතුම්. නම් කිසි කෙනෙකුගේ ඒ දක්ෂ දෘෂ්ටිය එහෙම නැත්නම් ජීවන දර්ශනය අනුවයි සිතුම් පැතුම් සකස් වෙන්නේ. දැන් හොරකම් කරන තැනත්තාට බලන බන්නේ හැම තැනකම හොරකම් කිරීම පිළිබඳවයි අදහස වෙන්නේ. මරණ කෙනාට මරින්න පිළිබඳ අදහස. අන්නේ විදිහට ඒ තමන්ගේ හිතවිලි දක්ෂ දෘෂ්ටිය අනුව තමයි ඒ සිතුම් පැතුම් නැති වෙන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දැන් සම්මාදිට්ඨිය කියන්නේ හරි ගැත්ම. අවිද්‍යත චතුරාර්ය සත්‍ය පිළිබඳව හරි ගැත්ම ඇති වුණු පුද්ගලය ඊළඟට සම්මා සංකප්ප කියලා කියන පරිසිතින් පෙතින් පිළිබඳව නන්දි වෙනවා. ඒක බුදු පියාණන් වහන්සේ දක්වන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අනුහිංසා සංකප්ප කියලා. නෙක්ඛම්ම සංකප්ප කියලා කියන්නේ ඊගෙන් නික්මීම, එහෙම නැත්නම් මේ පංචකාම සම්පත්තිය නිරත් වීම, මේක තමයි නියම තැනසීම කියන ඒ අදහස විතරම අපිට දැනට ඕන. Tamante ewen nidahas wenna berunu මේ සිතිවිලි විතර මේවා එදිනදා ජීවිතයේ සංග්‍රහ වහන්සේ ආදී දර්ශනීය නැති කොටපත් කියනකොට ධර්මයේ ආසනකොට අනිත් ලබඳ ජීවිතයක් ගත කරන්නටත් නම් ඒකම හොඳද කියලා හිතනකොට අර නෙක්ඛම සංකල්පය වැඩෙනවා. අව්‍යාපාද සංකල්පය කියන්නේ මෛත්‍රී සිතිවිලි වලලා ද්වේෂය. ද්වේෂය යටපත් වෙන මෛත්‍රී සිතිවිලි වැඩි වීම කරගන්නවා. අහිංසා සංකප්ප කියලා කියන්නේ හිංසාවෙන් ඉවත් වීමට පොද සිතුම් පැතුම්. ඊළඟට මේ සිතුම් පැතුම් මනුව පාවිච්චි කරන වචනත් හඩ ගහෙන්න ඕන. ඒ වචන පිළිබඳව තමයි දැන් මෙතන මේ පුරුකීන්, චේලාන්කීන්, පරුෂ වචන කීන්, නිෂ්ඵල වචන ආදිය දෙලීන්. ඒවයි මේ වචනය පිළිටි කර ගන්නවා. එහෙම නැත්නම් තමන්ට මේ කතා කිරීමේ දායාදය මේක දුර්ලභ දායාදයක්. දැන් කී දෙනෙක් මේ කර්මානුරූපව ගොනු වෙලා කතා කරගන්න බැරුව සිටිනවද? එතකොට මේ මේකත් අපිට තියෙන කේවිත සත්‍යයක් කියලා හිතන්න ඕන. ඒක නිසා මේක බොරු කීම කියලා කීම, පරුෂ වචන කීම, ඒවාට ඉන්නත් නම් නිෂ්ඵල. බලව තමයි මේක කතාන්තර කියන්නේ සිටීම. මෙන්න මේ වයින් අපි මේ කතා කිරීමේ ශක්තිය පිළිලා ගත්තොත් අපිට මේ ලැබිච්ච මීවර ප්‍රසාදේ නැති වෙලා යනවා. ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ වෙනුවට සත්‍ය වචනය, ඊළඟට පුදුමලක් වචනය, අනු සමුදු කරවන වචනය, ධර්මානුකූල වචනය, මේ විදිහට හොඳ වචන පාවිච්චි කරන හැටි ප්‍රකාශ කොට වදාළේ. ක්‍රියිත වචනය සකස් කරන පුද්ගලයා ඒ වචනය අනුව ක්‍රියා කරන්න පුළුවන් වෙනවා. ඒ ක්‍රියා කිරීම කියලා කියන්නේ ඒ සතුන් මරී හොරකම් කිරීම, කාමිත්‍යාචාරය කිරීම, වැරදි ක්‍රියාවලින් වෙන්වීමට අදිෂ්ඨාන කිරීමයි. ඒක සම්මා කම්මන්ත හැටියට හඳුන්වනවා. ඊළඟට ඒකන තවත් පියවරක් තමයි ගමනකට එන්න හිතලා ඒ විදිහට ජීවත් වීම නොවේ, තමන්ගේ රැකියාව, තමන්ගේ ජීවිතාව පිළිබඳව ඒක වෙනත් කල්පනා කරලා
වඩාත් ධර්මානුකූලව ජීවත් වීමටයි අපි කලින් කියාපු ආකාරයට ප්‍රායෝගික වෙන දාම සතුන් මතට ඇති ගෘහ මාංශය වෙන දාම ගත විස වෙන දාම මත් පැන් වෙන දාම කියන ඒවායින් ඉවත් වෙලා ධාර්මික ජීවිතාවක් පිළිබිඹුවත් වෙන උත්සාහ කිරීම ඒකයි සම්මා ආජීවය කියලා කියන්නේ මේක සඳහා ගන්න උත්සාහය කියලා. තමන්ට සම්මා වායාම කියලා කියන සිත ඇතුලේ තියෙන එක්තරා භාවනාවේ ශක්තිය තිබේට පාළ වෙනවා. ඒ සම්මා වායාම කියලා කියන්නේ තමන්ගේ සිතේ ඇති වෙන කුසල් අකුසල් පිළිබඳව සැලකිලිමත් කල්පනා කරලා අකුසල් ඉවත් කරමින් කුසල් වැඩි වර්ධනය කර ගැනීමට කරන නිරන්තර උත්සාහයයි. දැන් මේ සිතට ගලාගෙන එන රූපන් අකුසල් රාශියක් ගලාගෙන ඉන්න බලාගෙන ඉන්න රූපන් අකුසල් කියලා කියන්නේ ඒකයි. ඒ රූපන් අකුසල් ඒවා නූපද වීම සඳහා යම්කිසි වැඩි උත්සාහයක් වීර්යයක් ඡන්දයක් දරන්න වෙනවා යොදන්න වෙනවා. අන්න එකට කියනවා ඒ රූපන් අකුසල් රූපද වීම සඳහා දරන උත්සාහය ව්‍යායාමය. ඊළඟට උපන් අකුසල් නිරපාහීම සඳහා තමාතුව තිබෙන වැරදි අකුසල් තිබෙනවා නම් ඒ වළක් කරන්නත් ඒ වගේම වැඩි උත්සාහයක් යොදන්නේ. ඊළඟට ඒ වගේම රූපන් අකුසල් උපද වීම සඳහා විශේෂ උත්සාහයක් කරන්න ඕන. කල්පනා කරලා බලලා තමාතුව මිනිමීමේ හොඳ ගුණ ධර්ම මේවා තාම නැහැ. ප්‍රමාණ වැඩි දියුණු කරගන්න ඕන කියලා ඒකත් විශාල උත්සාහයක් කරන්න ඕන. ඊළඟට ඒ වගේම තමයි හොඳ කුසල් ධර්ම තිබෙනවා නම් ඒවා විනාශ වී දෙන්නේ නැති ඒවා සාහෘද කරගන්න වැඩි කරගන්න ඒකත් උත්සාහයක් කරන්න ඕන. ඒ සඳහා බුදු පියාණන් වහන්සේ ඒ උත්සාහයේ වටිනාකම කොයි තරම්ද කියතොත් ඒ උත්සාහය පිළිබඳව පද රාශියක් උදලා තිබෙනවා. ඡන්දං යහේති වායමති විරියං ආරභති චිත්තං පග්ගම්හාති පදහති කියලා. ඡන්දං යහේති කියලා කියන්නේ අපි දැනුවත් කියන ඡන්දේ කියලා වැටෙන දැන් මේ කාලේ කියන අර්ථය නෙවෙයි ඊට වඩා ගැඹුරු අර්ථයක් ඡන්දේ කියලා කියන්නේ කුසල් පිළිබඳව ඇති කරන ඕනෑකම. ඒවා පිළිබඳව යමක් පිළිබඳව කරන්න ඇති ඕනෑකම කැමැත්ත. ඊළඟට හොඳ දෙයක් කරන්න යෙදෙන උත්සාහය ඒ ඡන්දය ඇති කර ගන්නවා. ඊළඟට ඒ ඡන්දය ඇති කරගෙන ඊළඟට ඡන්දං යහේති වායමති ඒ සඳහා ගායම කුත් කරනවා. ඊළඟට වෑයම ඒක සතර කරන්නේ නැහැ ඒක වීරියක් බවට පත් කරගෙන වඩාත් මුල වශයෙන් වැඩි වශයෙන් මේ උත්සාහය කරගෙන යනවා. ඊළඟට ඒ වීර්ය කරගෙන යනකොට ඉදිරිපත් වෙන නොයෙකුත් බාධක ධර්ම ඒවා හමු සිට පැකිලෙන්නේ නැදී වැඩි අදිෂ්ඨාන ශක්තිය මතු කර ගැනීමට කිත් සම්පත් ගන්නා ඇති කියලා කියනවා. අදිෂ්ඨාන ශක්තියක් මතු කර ගන්නවා. ඊළඟට පදහති කියන වචනේ කියන්නේ අවසාන දුක පරිත්‍යාගයෙන් තම මේක කොහොම හරි කරන්න ඕන කියලා වැඩි අදිෂ්ඨානකින් මේ කාර්ය කරනවා. අන්න ඒ විදිහට මේ සතර ආකාරයේ වීර්ය කෙනෙක් දෙන නම් සිට ඇතුලේ අර තමන්ගේ වැරදි ජීවිතාතු වලින් වෙන වෙලා අපි තුමුමත් වෙන්නේ සුද්ධලේ සතුන් මරණ පුද්ගලයේ පොරකම් කරන පුද්ගලයේ මේ මරණ පුද්ගලයේ මේ තැත්තා අර කීයේ විදිහට තමන් කොයි දවසේ හරි වෙන වෙලා කොයි දාසනා ගැන කල්පනා කරලා මේ ගැන ටිකක් තමන්ම හිතලා බලනවා මේක කොහොමද කරන්නේ කියලා. මේ කෙරීමේ ආනිසංස පක්ෂය මේවයි ආදීනව පක්ෂය මේ ජීවිතය ගැන පමණක් හිතලා නෙවෙයි මුළු මහත් සංසාරය ගැන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්මානුකූලව කල්පනා කරලා මේ ආනිසංස පක්ෂය ගැන හිතලා මේ මනුෂ්‍යාත්මයෙන් මට ලැබිලා තිබෙන ලොකු වර ප්‍රසාදී මේ ප්‍රඥාවයි ඥානයයි මතු කරගන්න තියෙන ශක්තිය ඒක නම් පිරිහලා ගත්තොත් මාත් පිරිතන් තත්ත්වයට වැඩිනවා නේද? ඒක තත්ත්වයට යක්ෂ තත්ත්වයට යන්නේ නැති කල්පනා කළා. අන්න ජීවිතේ රටා පිළිබඳ සම්පූර්ණ පරිවර්තනයක් ඇති කරගන්න අර විදිහට හිත යොදනවා. අර අකුසල් ඉවත් කිරීමටත් කුසල් නම් කර ගැනීමටත් ඒ විදිහට කරන උත්සාහය තුළින් ගමන් ගන්නව නැතුව යෝගාවතරයේ කියනවා භාවනා යෝගියෙක් වෙනවා. ඒ තැනත්තා වටිනා පුද්ගලයෙක්. ඒ විදිහට කරන උත්සාහයේ ඊළඟ ප්‍රතිඵලය මොකක්ද? ඒ උත්සාහය නිසා තමා තුළ සම්මා සතිය කියලා කියන හොඳ සිහිය පිහිටෙනවා. දැන් සතර අතිපත්තාණිය කියලා කියන්නේ මේ කය පිළිබඳව මේ ශරීරයේ තමන්ගේ කය හෝ අනුන්ගේ කය හෝ මේ වේදනා පිළිබඳව ඊළඟ සිත පිළිබඳව හිතේ තියෙන දේවල් පිළිබඳව මේවා පිළිබඳව සිහිය පිහිටුවීමයි සතිපත්තාණිය කියලා කියන්නේ. ඒ සිහිය පිහිටුවාගත්තු පුද්ගලයා තමයි ඊළඟට ඒවායේ ඇතිවීම නැතිවීම ආදිය දැකලා ප්‍රඥාව මතු කරගන්නේ. එතකොට මේ සතර සතිපත්තාණියට ලැබුණු නම සම්මා වායාමය. ඊළඟට සතිය හොඳට ඒ සිහි නෝන දිනු කරගත්තු පුද්ගලයා ඊළඟට ඒකම දීර්ඝ කාලයක් විනාඩි 5ක් 10ක් තේ භාගයක් ඒ විදිහට ඒ සිහිය රඳවා ගැනීම නම් කිසි කුසල් අරමුණක කවතහනක ඒතනත්තර පුළුවන් සමාධියක් වඩන්න. එතකොට මේ ඊළඟට උනන්දුවෙන් තෝන අර ප්‍රේදාවාසනා මතු කරගත්තු පින්නතා භාවනාවක් ගැන භාවනාව සඳහා බුදු පියාණන් වහන්සේ නිකුත් කර්මස්ථාන භාවනා මාතෘකා ඉදිරිපත් කළා තිබෙනවා. එදිනදා ජීවිතේ සරලාන්දමින් මුරුදු පුහුණු කරලා එදිනදාම තමන්ට ඒවායේ ආනිසංසය නිලා ගන්න පුළුවන් විදිහේ භාවනා කර්මස්ථාන බුදු පියාණන් වහන්සේ මතු කරලා දීලා තිබෙනවා. බුද්ධානුස්සතිය මෛත්‍රිය අසුභය මරණස්සතිය කියලා මේ දීප්තියි කාටක් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ සතර කමඨාන්. එතකොට මේ බුද්ධානුස්සතිය කියලා කියන්නේ බුදු ගුණයේ සිට මහා සාගරය වගේ බුදු වෙන නවදින පාඨයේ තිබෙන එක පදයක් හරි මතු කරගෙන අරහන් 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 කියන වචනේ ආශ්‍රයෙන් බුදු පියාණන් වාදයේ දෙනුනිකර මෙහෙය කරනවා නම් එනම් බුද්ධෝ එනම් භගවා එනම් කිසි වචනයක් ආශ්‍රයෙන් බුදු පියාණන් මහසේ කෙරෙහි ශ්‍රද්ධාව ඇතිව ඒක විතර තියෙන නඩා ගන්නවා නම් සිය අවස්ථාවේ අර්ථිතේ අර විසිරුණු ස්වභාවයෙන් තියෙනවා. අත්ත වශයෙන් මේ භාවනා කර්මස්ථානයේදී කරන්නේ ඒ හේතන අර විසිරුණු අභේතමුදන් විසිරුණු බලාසයක් එහෙත් නම් ඒ පැත්තට ගන්න වතුර මේවා යම් කිසි වේලක් බැඳලා එක්කෙන් කරලා බලාසයක් හදාගත්තොත් මේ වතුරෙන් අපිට වැඩක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ දුවන සිත එක කුසල් අරමුණක රඳවා ගැනීම තමයි භාවනාව කියලා කියන්නේ. ඒ විදිහට එක බුදු ගුණයේ එන්නත් නම් මෛත්‍රී භාවනාව සුවපත්ත්වයන්ක් නැතිලි සත්‍යයේ සුවපත්ත්වයන් කිසි පාටියක් ඒක විතර හිතට මතු කර ගන්නවා කාටවත් කියන්න ඕනේ මේක තමන්නේ හිත ආයාලේ යනකොට පාප ධර්ම වලට අකුසල් ධර්ම වලට දුවනකොට මේක නිකන්ට කියනවා අන්න ඒ විදිහට පතිනෙනති රහණි මේ සිත ඉක්මවන උත්සාහවත් තුන ඒක රටාට ඒ දිනදා ජීවිතේ විශාල ආනිසංස රාශියක් මෛත්‍රී භාවනාවේ ආනිසංස තමයි තේ දේ සිත යටපත් කරගෙන ලොකු සැනසිල්ලක් ලබා ගන්න පුළුවන් වෙනවා ඊළඟට ඒ වගේම තමයි අසුබ භාවනාව සමීපwidetilde සිත මඩින තෙලස් වලින් සිත මුදා ගන්න ශක්තියක් ලැබෙනවා. ඊළඟට මරණ සති භාවනාව සංවේදී ඇති කරගෙන ඊළඟට මේ සංසාර දුක නැති කර ගන්න ඉක්මනින්ම මේ පයිදානියක් අප්‍රමාදීව ධර්ම මාර්ගය යන්න උනන් දුව කියන මරණ සතිය වන්න පුද්ගලයාට අනිත්‍යතාවත් ඒ වගේ වැඩෙනවා. එන්න විදිහේ භාවනාව පිළිබඳව යම් කිසි කෙනෙක් උනන් දෙනවා අන්නේ ප්‍රස්තාවට ඉදිනදා ජීවිතයේ අර දියාපුර අර ස්වාමීන් වහන්සේ තරම් ඒ විදිහටම ඒ සිත ආතිහාරයක් නැත සමන්තව අත්දකින්න පුළුවන් වෙන අතුලකින් ලබා ගන්න පුළුවන් තැන තියෙන අර ධ්‍යාන වැඩීමෙන් භාවනා වැඩීමෙන් අන්නේ විදිහට නුවණින් කල්පනා කරන්න ඕනේ මොනවාගේ මේ කථාන්තරයෙන් අපි මේ අපේ ජීවිතයට ගත හැකි පාඩම් බුදු පියාණන් වහන්සේගේ මේ කටිචි දාසනාවකින් 14ක දාසාවකින් පවා අපේ ජීවිතයට ගත හැකි පාඩම් ගැන හිතලා මේවා ගැන උනන්දු වෙන්න ඕන අන්නේ විදිහට දැන් මේ පින්වත්න් මේ වටනා පොහේ දවසේ මේ ආදිවස්තුම ශීරය සමාදන් වෙලා ඊළඟට ඒ වගේම මේ වටිනා ධර්ම කතාවක් ආශයෙන් තමන්ට ආදර්ශගත හැකි වටිනා ධර්ම කතාවක් ආශයෙන් මේ ධර්ම කාරණා කීපයකට සවන් දුන්න මේ අවස්ථාවේ මේ තමන්ගේ සිත ඇතුළත වුණු පරිවර්තනය ගැන හිතලා බලන්න ඕන. ඉතින් මුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් ඇතිවන මේ විදිහට මේ පූජනීය ස්ථානයකට පෙනී ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරමින් ඉඳගත්තේ ඒ ශ්‍රද්ධාවෙන් සිත පහන් වුණා. එක්තරා හිතේ ප්‍රබෝධමත් බවක් ඇති වුණා. ඊළඟට ඒ ශ්‍රද්ධාව අනුවම යම් කිසි වීරියක් මේ වන අහන වෙලාවේ ඒ සඳහා තැන්පත් සිටීමට ඊට කන්‍යම කිරීමට එක්තරා වීරියක් යෙදන්ට ඕන. ශ්‍රද්ධාව ඊළඟට වීරිය. ඊළඟට ඒ වීරිය අනුව දීප්ත සතිය සිහිය. මොකද තීරුවක් ඇතිව මේකට කම් වෙනවා. ඊළඟට ඒ තුළ බොහෝ වෙලාවක් ඒකට සමන් දෙනකොට යම් කිසි සමාජයක් ධර්මානුකූලව ඒකට ධර්මානුස්සති වශයෙන් ධර්මයේ වටිනාකම තේරෙන තවත් මේක බුද්ධානුස්සති බුදු පියාණන් වහන්සේ පිළි බුදු පියාණන් වහන්සේ පිළිබඳ සඳහන් කළ බුද්ධානුස්සති වශයෙන් ඒ විදිහට නොකුත් ආකාරයෙන් තමයි යම් කිසි සමාජයක් පවාති කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඊළඟට එකඟ වුණු සිතෙන් තමයි ඊළඟට ප්‍රඥාව කියලා කියන ඒ විශේෂ ගැඹුරු යටින් නැති වෙන්නේ අර කියාපු අර විවිධ යන විදියට නැති වෙන්නේ. ඉන්ද්‍රිය කල්පනා කරනකොට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම දිනු කර ගැනීම නෙවෙයිකොට සංකීර්ණ අවස්ථාවක නුවන් අවබෝධ කර ගන්න පුළුවන් වන්නේ අංගබන්දියේ ඒ ඉන්ද්‍රිය ධර්මයන් සාතේ ලක්කම ඒ ඉන්ද්‍රිය ධර්මයන් දිනු කර ගන්න මේ අවස්ථාව උපකාරවත් වෙනවා කියලා කල්පනා කරලා සතුටු වෙන්න ඕන. දෙවිදෙක මේ ජීවිතේ දිවි යනවා තාමත්ම ශීඝ්‍රයෙන් දන්නේ නැතිව සමහර විට මේ දීර්ඝ කාලයක් වෙන ඉතන අවුරුදු 70ක් 80ක් කියන එක දන්නේ නැතිව කිවිල යනවා. මේක තුල අවසානයේ කල්පනා කළ ගමන්කොට මරණය ලං වෙනකොට තාම මේ ජීවිතේ මොකද්ද කලේ? මේක හිස් බවක් වෙන අවසානයේ සමහර විට ආධාර්මික ජීවිත ගෙවලා පාපකාරී විදිහට වේබදු කමින් තවනේ සුද්ධේවල් වලින් ගත කරපු ජීවිත පිළිබඳ අවසාන ඒ සිනමා වගේ දකින්න ලැබෙනවා තමන්ට එක්තරා දුක්ඛදායක දර්ශන රාශියක් මල ඇඳේවි. අන්න ඒක නිසා කල්පනා කරන්න ඕන හිත කල්. මේ විදිහට මේ ධර්මානුකූල ජීවිතයක් ජීවලා තමන්ට එදිනදා ජීවිතයේ එක මොහොතක හරි සමාජන හිතල සතුට වෙන්න පුළුවන් නම් ඒක තමයි ඉදඟු පුද්ගලයා තමයි ඥානවන්ත පුද්ගලයා වාසනාවන්ත පුද්ගලයා. අන්න ඒ නිසා නුවණින් කල්පනා කරලා අද මේ අවස්ථාවේ තමාගේ චිත්ත සංතානය රැස් කරගත්තු මේ පුණ්‍ය සම්භාරය ධර්මශ්‍රවණ මේ වශයෙන් මේ රැස් කරගත්තු පුණ්‍ය සම්භාරය දැන් කල්පනා කරන්න ඕන. මේ පින් අපි අනුමෝදන් කරන්නේ මේ වායේ ඇත්ත වශයෙන්ම මේ විශ්වයේ සිටිනවා පින් පිළිබඳව සතුටු වෙලා ඒ වයින් තමන්ගේ දුක්ඛිත තත්ත්වයෙන් නිදෙන්ට උත්සාහවත් වෙන අය තව තමන්ගේ එනත්නම් තමන්ගේ අනාගත ප්‍රාර්ථනා සාර්ථක කරගන්නට ඒ පින් උපකාර කරගන්න අයත් මේ විශ්වයේ සිටිනවා. අන්න ඒ විදිහට කල්පනා කළා දැන් එතකොට මේ මෙතෙක් මේ අපි දෙගොල්ලම මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයෙන් වශයෙන් පැස්තර ගත්තු මේ පුණ්‍ය සම්භාරය මේ ස්ථානයේ අධිගෘහ දෙවිදේවතාවුන් නැතිළු ශාසන ආරක්ෂක දිව්‍ය මණ්ඩලයත් අනුමෝදන් වෙත්වා. ඒ තම තමන්ගේ ප්‍රාර්ථනීය දෙවියන් උතුම් මමා මහන්ගන් සාක්ෂාත් කරගනිත්වා කියලා දෙවියන්ට අනුමෝදන් කරන්ට. ඒ වගේම තමන්ගේ නියති අභිලෝකීය ඥාතීන්ව තවිච්චේ සිට අපනිසා දක්වා වූ යම් තාක් සිංචන කිනුවන් තෙනුත්සක්කේ දේහන කෙනෙක්මත් මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණය ප්‍රිය කුසල අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී ඒ ප්‍රාර්ථනීය වේදිකින් අති භයානක සංසාරික දුක්ඛයෙන් මිදෙයි උතුම් මමා මහන්ගන් සැනසෙත්වා දින ප්‍රාර්ථනාව කරන්ට. ඒ වගේම මෙතුත් මේ ධර්ම ශ්‍රවණයෙන් චීල සමාදානින් ධර්ම ශ්‍රවණයෙන් පින්දීම ආදී මේ රැස්වත් උදාර්තුන්‍ය සම්භාරය උපකාර කරගෙන මේ පින්වතුන්ටත් මේ ජීවිතයේදීම අපි තාත්තිකමින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්වන මාර්ගඵල ප්‍රතිවේදීන් මේ අතිභයානක සංසාරයෙන් මිදී උතුම් මමා මහන්ගන් සැනසීමට ශක්තිය බලය ලැබේවා
කියන ප්‍රාර්ථනාවකින් මේ ගාථා කියන්නේ. එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨාදි භුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මොහරං දුක්ඛප්පත්තාදි නිදුක්ඛා භයප්පත්තාදි නිභයා ශෝකප්පත්තාදි නිශෝකා හුන්තු සම්බේ පිපානිනෝ දුක්ඛප්පත්තාදි නිදුක්ඛා භයප්පත්තාදි නිභයා ශෝකප්පත්තාදි නිශෝකා හුන්තු සම්බේ පිපානිනෝ දුක්ඛප්පත්තාදි නිදුක්ඛා භයප්පත්තාදි නිභයා ශෝකප්පත්තාදි නිශෝකා හුන්තු සම්බේ පිපානිනෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ බුද්ධාං භාවේන සදා සුත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ ධම්මාං භාවේන සදා සුත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ සංඝාං භාවේන සදා සුත්ති භවන්තු තේ. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්න සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.